Szádu napját tartom. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. වාසනාවන්ත ආරණ්‍ය පින්වත්නි, බක් මාසේ පොහොය දිනේ නිමිති කරගෙන ඒ මාසයට નિયમિત ඒවස් සමාදන් වීමේ දිනයයි අද මේ හැම දිනාම උදා කරගත්තේ. ඒ අනුව අද ඉදිරි උදෑසන අෂ්ටාංග උපෝසථ සීලයේ සමාදන් වෙලා සිල්වත් පිරිසක් බවට, සිල්වත්ව පවත්වන්නට පවතින්නට අදිස්ථාන ප්‍රාර්ථනා ඇති කරගත්තා. ඒ සමාදන් වෙච්ච ශික්ෂාපද මනාකුට සුරක්ෂිත වෙන්න නම්, සැබවින්ම සුරක්ෂිත වෙන්න නම් හිත රැක ගන්නටම වෙනවා. මනසාචේ පදුට්ඨේන වාසතිවා කරෝතිවා තතෝනන් දුක්ඛමන් වේති චක්කම්ම වහතෝපදං. මනස දූෂිත වුණොත්, මනස කිලිසුණොත්, කිලිටි වුණොත්, ඒ කිලිටි මනස මූලික වෙලා කරන ක්‍රියාකාරකම් ඔක්කොම අකුසල් වෙනවා. දුක් විපාක ගෙන දෙන අකුසල් වෙනවා. එතකොට අපට කායිකව වාචසිකව කිසිම ක්‍රියාවක් කරන්න බැහැ මනස නැතුව. මියගිය මිනිස්සුගේ ස්වභාවය අපි සිතට ගත්තොත්, මේ ශරීරයේ ඒ මියගිය මිනිස්යාගේ අපේ වෙනසක් නැහැ. ශාරීරික වශයෙන් ගත්තාම එච්චරයි. මේකේ යම් ක්‍රියාකාරීත්වයක් තියෙනවා නම් තියෙන්නේ ඒක මනස මූලික කරගෙන හිත නිසා. ඒ නිසා මේ කයෙන් වචනයෙන් කිසියම් ක්‍රියාවක් කරනවා නම් හිත නැතුව, හිතට හොරා කිසිදු ක්‍රියාවක් කරන්න පුළුවන් කමක් නැහැ. යම් හිතක් මූලික වෙලාමයි හැම ක්‍රියාවක්ම වෙන්නේ. එතකොට හිත මනසාචේ පසන්නේන මනසාචේ පදුට්ඨේන. හිත දූෂිත වෙලා තියෙන්නත් පුළුවන්, කෙලසිලා කිලුටු වෙලා තියෙන්නත් පුළුවන්, හිත ප්‍රසන්න කරගෙන තියෙන්නත් පුළුවන්. ප්‍රසන්න වූ හිතක් මූලික වෙලා නම් ක්‍රියාව වෙන්නේ ඒව කුසල්. මනස දූෂිත වෙලා නම් ඒ දූෂිත මනස මූලික වෙලා කරන හැම ක්‍රියාකාරකමක්ම අකුසල් වෙනවා. ක්‍රියා උපවැත්ම පවා අකුසල සහගත වෙනවා. එනිසා අපිට ඒකාන්තයෙන් මේ සමාදන් වෙච්ච ශික්ෂාපද රැකගෙන උතුම් සිල්වතෙක් ගුණවතෙක් බවට එක පැයක් හෝ ගත කරන්න නම් ඒ පැය තුල කෙලෙසෙන්නේ නැති, කිලුටු වෙන්නේ නැති හිතක් පැවතුනොත් විතරයි ඒ පැය තුල පැවැත්ම කුසල් කියන්නේ. සිත දූෂිත වුණොත් පැවැත්ම අකුසල් වෙනවා. අද අපි හැමෝටම පැවරුණු වගකීම තමයි අද දවසම සිත කුසල කරගෙන කුසල සිතින් කරන ක්‍රියාකාරකම් වල යෙදෙන එක. නැත්තම් අපි ශික්ෂාපද ටික සමාදන් වුණා. දැන් අපි සිල්වත් කියලා හිතුවොත් එහෙම නිවැරදි නැහැ. හරක් බලන ගොපොල්ලෙක් ගවයෝ ටික දක්කගෙන ගිහිලා තන පිට නීර දාලා එයා එයාගේ වැඩ කරනවා. එහෙම රකින සීලයක් නෙමෙයි මේ අරිය කන්ත සීලය. මේ ආර්ය ශාසනයේ සීලය සිත දිහා බලාගෙන සිත නිවැරදි කරගෙන සිත කෙලෙසෙන්න එන කිලුටු වෙන්න එන දේ තියෙනවා. සිත කෙලෙසෙන සිත කිලුටු කරන දේවල් වලට කියනවා කෙලස් කියලා. ඒ කෙලස් වලට හිතට ඇතුළු වෙන්න නොදී මනාකොට සුරක්ෂිත කරන්නට ඕන. නගරූපමං චිත්ත මිදං තපෙත්වා. පැරණි කාලේ නගරයක් ආරක්ෂා කරගත්තේ බොහෝම සැලසුම් සහගතව. නගරේ පුරා රහසිගත වාසය කරන ආරක්ෂකයෝ හිටියා. නගරේ වටා මහා පවුරක් බැඳලා තිබුණා. ඊළඟට කටුවගල්, දියාගල්, ඊළඟට නපුරු බල්ලන් වැනි සතුන් යොදවලා මේ බොහොම ආරක්ෂිත තැනක් නගරය ආරක්ෂා කරගත්තා. නගරයේ වාසය කරන රජුරු ආරක්ෂා කරගත්තා. ඒ වගේ මේ හිතත් ඒ පැරණි කාලේ නගරයක් ආරක්ෂා කරන්න ඒ නොයෙක් විදිහේ මුරකාවල් යොදවලා තිබුණා වගේ, පවුරු ප්‍රාකාර බැඳලා තිබුණා වගේ, දියාගල් කටුවගල් යොදලා තිබුණා වගේ මේ හිත පරිස්සම් කරගන්න කිව්වේ ඉබඳු ආකාරයක. ඒ නිසාද අපි කල්පනා කරලා බලන්න ඕන මේ හිත රකින්න කොහොමද කියලා. හිත රකින්නවා කියන එක එච්චර පහසු කාරණාවක් නෙවෙයි. හැබැයි හිත හඳුනාගත්තොත්, හිත තේරුම් ගත්තොත්, තේරුම් අරගෙන හිතේ ස්වභාවය හඳුනගෙන හිත ආරක්ෂා කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කළා. අර ඉබ්බා තමන්ට අනතුරක් වෙන්න යනකොටම සියලු අංගපසංග ඇතුළට අරගෙන සංග වෙනවා. කටුව ඇතුළට යනවා. ඒ වගේ අපේ හිතත් කෙලසින්නෙත් නිකම්ම නෙමෙයි. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින් මේ සලායතනයෙන් ලැබෙන අරමුණු වලින් ඒ අරමුණු රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා කියනවා. ඒ අරමුණු ලැබෙනකොට සිහියෙන් නුවණින් ඒවා තෝරලා බේරලා ගත්තේ නැත්තම් හිතට අනතුරු වෙනවා. ඒ ආහාරයක් ගන්නකොට ඒකේ කල්ලිකුත් වෙලාද, මොන මොන විස බීජයකට යෙදිලාද කියලා ටිකක් පරීක්ෂා කරලා බලලා ආහාරයට ගන්නෙ. ඒ වගේ මේ එන අරමුණු හැම අරමුණක්ම පරීක්ෂා කරලා බලලා නුවණින් සලකා බලලා ඇතුළු කරනවද එහෙමම අතහැර දමනවද කියලා තීරණය කරන්න පුළුවන් කෙනෙකුට. එහෙම එනේන අරමුණ හඳුනා ගන්න බැරි කෙනෙකුට අරමුණු වලට හිත යන්න නොදී එක තැනක සිත රඳව ගන්න පුළුවන්. අපි මූලිකව භාවනාවකින් කරන්නේ ඒ කාර්යය. විවිධ අතට දුවන රූප හොයාගෙන, ශබ්ද හොයාගෙන, ගඳ සුවඳ හොයාගෙන, රස හොයාගෙන, ස්පර්ශ හොයාගෙන, අරමුණු හොයාගෙන දුවන හිත දුවන්න නොදී එක අරමුණක එක තැනක නතර කරවනවා, රඳවනවා. ඒක තමයි අපි කමඨහනකින් කරන්නේ. ඒ සඳහා කමඨහන් ගොඩාක් මේ ශාසනයේ තියෙනවා. මුලික වශයෙන් ගත්තොත් 40 කමඨහන් කියලා තියෙනවා. බුදු ගුණ, මෛත්‍රී, අසුභ, මරණ සති, ආනාපාන සති, ඊළඟට නවසිවතික, දස අසුභ භාවනා, දස කසින, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, සිව්බඹ විහරණ භාවනා, ආහාර පටික්කුල සංඥාව, මේ ආදී කමඨයන් ඒ සිත අරමුණක එක තැනක රඳව ගන්න තියෙන උපාය. විශේෂයෙන් සිල්වත් වෙන අයට තමන් සමාදන් වෙච්ච සීලය ආරක්ෂා කරගෙන සැබෑවටම සිල්වතෙක් වෙන්න නම් ඒකාන්තයෙන් හිත රැක ගන්න වෙනවා. ඒ සඳහා මේ ශාසනයෙහි බුද්ධානුස්සති, මෙත්තාච, අසුභං මරණස්සති, ඊතීමා චතුරාරක්ඛා භික්ඛු භාවේය සීලවත්. මේ භික්ඛු කියලා කියනකොට හාමුදුරුවන්ට විතරක් කියන වචනයක් නෙමෙයි ඒක. මේකේ අරුත් ගොඩක් තියෙනවා. ඔක්කොම එකතු වුණාම භික්ෂු කියලා කියනකොට අපි හාමුදුරුවෝ ගැන හිතනවා. සංසාරයේ භයං එකති යති භික්ඛු. සසරේ බය දැක්කනම් කවුරු හරි ඒ භික්ෂුවක් වෙනවා. ඒක අර්ථයක්. ඒ අර්ථයෙන් මේ හැම කෙනෙක්ම යම් දුරකට හෝ සසරේ බියක් දැකලා තියෙනවා නම් ඒ සසරේ බිය දැක්ක කෙනාගේ සංවරය, සීලය, මනාකොට සුරක්ෂිත වීම පිණිස මෙන්න මේ කමඨහන් පනවලා තියෙනවා. බුදු ගුණ, මෛත්‍රී, අසුභ, මරණ සති. මේ හතරෙන් විතරක් ඒ කාර්ය වෙනව නෙමෙයි, කුමන හෝ භාවනාවක ඒ කාර්ය සිද්ධ වෙනවා. විශේෂයෙන් මේ කමඨහන් හතර ඉඳගෙන, හිටගෙන, ඇවිදිමින්, නිදියමින්, සිව් ඉරියව්වේම පහසුවෙන් පවත්වන්න පුළුවන් කමඨහන්. ඒ නිසා හැම මොහොතකම සිත කුසල අරමුණක කුසලයක් මෙනෙහි කරමින්, කමඨහනක් මෙනෙහි කරමින් වාසය කරනවා නම් හිතට කෙලෙස් සතුරන් ඇතුළු වෙන්න විදිහක් නැහැ. හරියට ගෙයක් ඇතුළේ ඔක්කොම නිදි ගත්තොත් ඒ නිදි ගත්ත වෙලාවට හුරු වෙන්න පුළුවන්. එහෙත් ගේ ඇතුළේ අය හොඳට අවදියෙන් ඉන්නවා නම් හුරු ඇවිල්ලා බලනවා ඇතුළු වෙන්න විදිහක් නැහැ. ගේ ඇතුළේ අය අවදි වෙලා හුරුන්ට අවස්ථාවක් නොලැබී යනවා. ඒ වගේ මේ කෙලෙස් සතුරන්ට, කෙලෙස් හොරුන්ට ඇතුළු වෙන්න විදිහක් නැහැ. සිත නිතරම අවදියෙන් හිටියොත්. හිත නිතරම අවදියෙන් ඉන්නවා කියලා කියන්නේ නිතරම කුසල අරමුණක් මෙනෙහි කරගෙන ඉන්නවා. බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි කියමින්වත් සියලු සත්වයෝ සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවාවත් එහෙම නැත්නම් කේසාලෝ මානකා දන්තා තචෝ තචෝ දන්තා නකාලෝ මා කේසාදී වශයෙන් කිස්ලුම් නීදත් සම්මස් ආදී ඒව බල බල ඉන්නවා. එහෙම නැත්නම් මරණය නියත බව, ජීවිතං අනියතං මරණං නියතං ආදී වශයෙන් කුමන හෝ අදහසක් විතර නැවත නැවත මතු කරමින් ඉන්නවා කියලා කියන්නේ හිතවඩිනවා. හිත අවදියෙන් ඉන්න වෙලාවේ වෙනත් ක්‍රියාවකට යෙදෙන්න බෑ. මේ කරන උත්සාහයේ වීරිය අඩු වුණොත් විතරයි හිත තව ආරමුණකට යන්න පුළුවන්. තව පැත්තකට යන්න නොදී තමන් මේ වගේ කුසල ආරමුණක් අරගෙන දවස පුරා පවත්වනවා නම් මන නිසකවම හිත නොකිලිසුණු නොකිලිටිවුණු හිත ඒ කිලිටිනවුණු හිතෙන් කවදාවත්ම අකුසලයක් සිදු වෙන්නේ. අකුසලයක් කියලා කියනකොට ඔය සත්තු මරණ හොරකම් කරන කාමීත්වයන් සාරි හැරෙන කෙරෙන වට්ටමම නෙවෙයි. මේ ඉරියව්ව පවා ශාන්ත වෙන්නේ සංවර වෙන්නේ ඉඳුරන් ප්‍රසන්න වෙන්නේ එබඳු හිතක් හදාගත්තාම. දුටු පමණකින් කෙනෙකු ප්‍රසන්න භාවයට පත් වෙන තරමේ සංවර පැවතුම් හැදෙන්නේ ඒතෙන්. මේ හිත අරමුණක කුසල අරමුණක ඉන්නකොට මේ කයවත් සැලෙන්නේ නැහැ. ඒක බොහොම නිහඬයි. දුටු කෙනෙකුට අමුතු දර්ශනයක්. අනිත් අය එහාට මෙහාට ඇඹර වෙනවා, පෙරලෙනවා, හෙල්ලෙනවා. අර හිත අරමුණක තියාගෙන ඉන්න කෙනාට බොහොම නිහඬයි. එයා බොහොම ශාන්තයි. ඒ ගත දිහා බලලයි අපි සිල්වත් බව කියන්නේ. සත්තු මරනවාද, හොරකම් කරනවාද කියන කාරණාව මතම නෙමෙයි. ඒ තරමට ඉරියව් ශාන්ත වෙන්නේ හිත ශාන්ත වෙනකොට. ඒ නිසා අපිට පැවරලා තියෙනවා අද දවසේ මේ හිත රැකගන්න. ඒ හිත ආරක්ෂා කරගන්න මහන්සි වෙනවා නම් තමයි අපි සිල් රකින්නවා කියලා කියන්නේ. සීලය කියන්නේ වඩන එකක්. සිල් වඩනවා කියන්නේ කොහොමද? සමාදන් වෙනවා කියන එකද? හැමදාම සමාදන් වුණා. සිල් වැඩුවේ නැහැ, වැඩුනේ නැහැ. සිල් වඩන්න ඕන එක. අපි හොයලා බලන්න ඕන, කල්පනා කරලා බලන්න ඕන. සිල් වඩන්නේ කොහොමද කියලා, වැඩෙන්නේ කොහොමද කියලා. සීලේ වඩන එක, සමාධිය වඩන එක, ප්‍රඥාව වඩන එක. සිතාපද සමාදන් වුණා උදේ, දැන් කොහොමද ඒක වැඩෙන්නේ? මේ වැඩෙනවද? වඩන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒව ගැන හොයලා බලලා දැනගන්න ඕන. අපි දැන් ටික වෙලාවක් දුදුගුණ භාවනාව මේ හැම කෙනෙක්ම මේ කාලය තුළ අහා දැනගත්ත ඒකම මේ මෛත්‍රී භාවනාව කියලා යමක් තියෙනවා. අපි එක එක්කෙනා එක එක විදිහට මෛත්‍රී භාවනාව කරනවා. ඉතින් මෛත්‍රී භාවනාවත් අපි භාවිතා කරනවා නම් මෛත්‍රී භාවනාවෙන් කෙරෙන්න ඕන අපේ හිතේ නැවත නැවත උපදින මතුවෙන ද්වේෂයට ප්‍රතික්‍රියාවක්, තරහවට ප්‍රතික්‍රියාවක්. මෛත්‍රී භාවනාව වැඩුවට ද්වේෂ හිතේ එන තරහවේ පාලනයක් නැත්තම් අපි හිතන්න ඕනේ නම් අපි මෛත්‍රී වඩනවා කියලා කරපු ක්‍රියාවේ මොන හරි අඩුවක් ඇති. මෛත්‍රී භාවනාවක් අපි වැඩුවා නම් දේශහිත පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. වෙනදට වඩා වෙනසක් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තම තමන් තුළ මෛත්‍රිය වඩද්දී එහෙම වෙනසක් නොවන්නේ නම් අපි කරන ක්‍රියාවේ මේ සම්මතයේ මෛත්‍රී භාවනාව කියලා කරන ක්‍රියාවේ වැරද්දක් තියෙනවා. අපි මම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා, මාමෙන්ම මේ ආදී වශයෙන් සියලු සත්ත්වයෝ අරමුණු කරගෙන මෙත් වැඩීමක් කරනවා. මේක නරක නෑ. මේක කෙනෙකුට පිරිස්තලයේ යම් භාවනාවක් කරනකොට මේට වඩා දෙයක් කරන්න බෑ. ඒ හඬ නගලා කියවලා කරන හැටි. නමුත් මෛත්‍රී භාවනාව කියන එක ඔයිට වඩා ටිකක් ක්‍රමවත් වෙන්නට ඕන, වෙනස් වෙන්නට ඕන. අපි ඒ ගැන පසුව කතා කරමු. දැන් ටිකක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙනෙහි කරගෙන බුදුගුණ භාවනාව කියදලා අපි කියලා දීලා තියෙනවා බුදුගුණ භාවනාව වඩන්න පුළුවන් ක්‍රම කීපයක්. එකක් තමයි තමන්ගේ ඉදිරියෙන් අඩි 5ක් පමණ ඉදිරියෙන් ලස්සන බුද්ධ රූපයක් හරි ප්‍රතිමා වහන්සේ නමක් හරි තබාගෙන ඒ දෙස බලාගෙන ඉන්න. හැබැයි ඒ බලාගෙන ඉන්නවා කියන එක කොහොම හරි වෙන්න බෑ. දැන් ඒ ප්‍රතිමාවට එහා පැත්තෙන් නොඑක් නොඑක් දර්ශන පේනවා නම් හිත ඒවටත් දුවනවා. දැන් අපි ප්‍රතිමාව තියෙන එක භිත්තියක් අයිනෙන් තිබ්බොත් වෙනත් වෙනත් දර්ශන නොපෙනෙන්නේ නෑ, භිත්තියෙන් ආවරණය වෙලා. ප්‍රතිමාව හොඳට පමණක් බුද්ධ රූපේ පමණක් හොඳට පේන. දැන් මෙහෙම ඉස්සරහෙන් මට බුද්ධ රූපයක් තිබුත් මට එහා පැත්තේ තියෙනේවත් පේන. මගේ හිතේ ස්වභාවය තමයි දුබල බව. ප්‍රතිමා වහන්සේ දිහා බලාගෙන ඉන්නවා අර පැත්තටත් හිත යනවා, හැ යනවා. බලක්වන්න බෑ. ඒ නිසා අපේ දුර්වලකම අපි හඳුනගෙන පිටිපස්සෙන් ඈතින් පසුතලයෙන් වෙනත් දර්ශනවලට හිත යන්න ඉඩ නොදෙන්න ඒ පැත්ත ආවරණය වෙලා තියෙන විදිහෙන් ප්‍රතිමාව රූපේ තියාගෙන බුදුගුණ අනන්තයි ආදි වශයෙන් හෝ අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණ වශයෙන් හෝ මෙනෙහි කරමින් ප්‍රතිමා වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. නැවත නැවත ඒ ප්‍රතිමාවෙන් එළියට යන්න නොදී අවධානය ඒ මතම තබාගෙන හොඳට බුදු ගුණය මෙනෙහි කරමින් බුදුගුණ අනන්තයි. හිත විසිරෙන වේගයේ වැඩි නම් හිත විසිරෙන බවක් තියෙනවා නම් ඒ මෙනෙහි කරන වේගය වේගවත් කරගන්න. බුදුගුණ අනන්තයි. හිත ටිකක් විසල වෙන බවක් පේනවා නම් අර වේගවත් බව අඩු කරනවා. බුදුගුණ අනන්තයි. ඒ විදිහට ඒ වේගවත් බව මෙනෙහි කිරීමේ අඩු වැඩි කර ගැනීම හිතේ ස්වභාවය හඳුනගෙන කරන්න ඕන. හේම කරලා කාලයක් යනකොට S2 පියාගෙනත් ඒ බුදුරුව සිතට අරමුණු කරගන්න පුළුවන් නම් ඒ අරමුණ හිතේ විනාඩියක් හෝ රඳව ගන්න පුළුවන් නම් ඔන්න හිතේ දියුණුවක්. ඒ කාලය වැඩි කරගනිමින් සිතින් බුදු ගුණ අනන්ත බව මෙනෙහි කරමින් ඒ බුදුරුව ඒ නිමිත්ත වැඩි වෙලාවක් රඳව ගන්න පුළුවන් නම් හොඳ හිතේ එකඟතාවයක් දියුණුවක් ගොඩනගාගෙන තියෙනවා. ඊළඟට අපි බුදුරුව දැකලා පුරුදුයි. ඒ පුරුදු බුදුරුවක් සිතින් මවාගෙන අපට බුදුරජාණන් වහන්සේගේ ගුණ වෙන වෙනම මෙනෙහි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් දීර්ඝව බුදු ගුණ මෙනෙහි කරනකොට හිත විසිරෙන බවක් තියෙනවා නම් කෙටි වචනයක් බුදු ගුණ අනන්තයි කියන තරමකින් හෝ සීමා කරගෙන ඒරුව බුද්ධ රූපේ නැවත නැවත සිතට නගා ගනිමින් ඒ දෙස බලාගෙන බුදු ගුණ මෙනෙහි කරනවා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ මේ ගුණවලින් යුක්තයි, මෙන්න මේ ගුණ ඇති නිසා බුදුරජාණන් වහන්සේ අරහං, මේ ගුණවලින් යුක්ත නිසා සම්මා සම්බුද්ධයි, මේ ගුණ ඇති නිසා බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි, මේ ගුණ ඇති නිසා බුදුරජාණන් වහන්සේ සුගතයි, මේ ගුණ ඇති නිසා බුදුරජාණන් වහන්සේ ලෝකවිදුයි, මේ ගුණවලින් සමන්වාගත බැවින් උන්වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරති. මෙසේ ගුණ මෙනෙහි කරන්න පුළුවන්. මේටත් එහාට ගිහිල්ලා බොහොම මෙහෙරි බුදු ගුණ භාවනාවක් කරන්න පුළුවන්. බුද්ධ චරිතය, බුදු සිරිත දන්න කෙනෙකුට පටන් ගත්ත තැන ඉඳලාම බුද්ධ චරිතය ගුණ පරිචරිතය. බුදුහාමුදුරුව ගැන කියනකොට හටගත් මඩපිරි විලෙන් ඉහළ නැගි සුදු පියුමක් ලෙසිනේ. බුදුහාඳුරන් හඳුන්වන්නේ එහෙමයි. හටගත් මඩපිරි විලෙන් ඉහළ නැගි සුදු පියුමක් ලෙසිනේ. පැරණි සමාජයේ බුදුරජාණන් වහන්සේ හැඳින්වෙන්නේ. අදත් මේ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය වෙන්නේ ඒ නෙළුමක් පියුමක් මත. පත්මාසනයක උන්වහන්සේ වැඩ ඉන්නේ. ඒ පත්මාසනේ නෙළුමෙන් සංකේතවත් කරන්නේ කුමක්ද? පවිත්‍රත්වය. උන්වහන්සේ මේ වෛරයේ ක්‍රෝධයේ තරහව ඊර්ෂ්‍යාව රාගයේ පිරුණු මඩවලක් වගේ මේ මිනිස් සමාජයේ උපන්නේ. එතනම ඉපදිලා එතන වෙඩිලා දියුණු වෙලා උන්වහන්සේ ඒ මඩදීහි නොතෙවරි ඒ මිනිස් සමාජයත් එක්ක ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒ මිනිස් සමාජයේ ඉක්මවා පවිත්‍රව වැඩ ඉන්න ආකාරයයි කියන සංකේතවත් කරා. ඒ සංකේතයෙන් දක්වන දේ අපි යථාර්ථයක් කොට දකින්න ඕන. අන්න ඒ සඳහා බුදුරජාණන් වහන්සේ කෝණයේ ඒකාග්‍රයක තබා ගන්න. ලෝකයේ එක කෙලවරක තමා එක කෙලවරක තියාගෙන බුදුගුණේ පටන් ගන්න. දැන් අපි උදාහරණයක් හිතේට ගත්තොත් බුදු වෙච්ච මොහොත. දැන් කල්පනා කරලා බලන්න ඕන තමන් ගැන, ලෝකයේ ගැන. ඒ අවස්ථාවේ මොහොත ගැඹුරට අධ්‍යයනය කරන්න ඕන. කොහොමද? අපි හිතමු දැන් මම සමාජයේ, ලෝකයේ ඉහළම තනතුරකට ආවොත්, ඉහළම තැනකට ආවොත්, ඒ ඉහළම තනතුරට, ඉහළම තැනට ආවට පස්සේ මමත් ලෝකයක් මොකද්ද කරන්නේ? තමන්ට ඒ තැනට එන්න අත දුන්න, හිත දුන්න, උපකාර වුණු අය ගැන හිතනවද, සිහි කරනවද? ඒ අයට උදව් කරන්න ඕන, උපකාර කරන්න ඕන, ඒ අයගේ හයියෙන්, ඒ අයගේ ශක්තියෙන් මම මෙතනට ආවි කියලා හිතලා ඒ අය ගැන හිතනවද? ඒ අයට අනුකම්පා කරනවද? ඒ අයට පිහිට වෙන්න යනවද? මේ ගතිය බැලුවොත් අපෙත්, මගෙත්, ලෝකේ ඒ ගතිය අඩුයි. බුදුරජාණන් වහන්සේ දිහා බලනවා. උන්වහන්සේ බුදු වෙච්ච මොහොතේම තමන්ට පිහිට වෙච්ච අචේතනික, අචිත්තක, අසඤ්ඤේ බෝධි වෘක්ෂේට වජ්‍රාසනේට පවා ගෞරව කළා. මට උපකාර වුණා මේවා. ඊළඟට මේ දුෂ්කර ක්‍රියා කලාවදීදී උපකාර කළ අය ගැන හිතුවා. මට මේ තැනට එන්න උදව් කළා මෙන්න මේ මේ අය. ආලාර කාලා මුද්දකාරා පුත් ගැන හිතුවා. එයයි මෙය ගිහිල්ලා. ඊළඟට උදව් කළා පස්සක මහණුන් වහන්සේලා. එයත් ගැන හොයලා බැලුවා. අනේ පළවෙනිම මම ඔක්කොටම ඉස්සෙල්ලා උදව් කරන්න ඕනේ අයට. අනේ බුදු සිරිත. දැන් තමා ගැන, අනුන් ගැන සඳල බැලුවොත් අනේ මේ ලෝකය මේ ගුණයෙන් යුක්ත නෑ නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ බඳු ගුණවලින් යුක්තයි නේද? මොන අපි ඉන්න තැනට වඩා, ලෝකයට වඩා බුදුරජාණන් වහන්සේ ඉහළින් වැඩ ඉන්න බව පේනවා. දැන් අපි කෙනෙක් ගැන හිතලා උදව් උපදව් කරන්න ගියොත් ඔහු අපිව ප්‍රතික්ෂේප කළොත්, පිළිකුල් කළොත්, අපෙන් උදව් ගන්න කැමති නැත්නම්, අපිව හැල්ලුවට පත් කළොත්, අපි උදව් කරන්න ගියත් කෝප වෙලා එනවා. මම උදව්වක් කරන්න ආවේ ඕනේ නැත්තම් මට මොකටද කියලා කලකිරිලා යනවා. අපේ ස්වභාවය. හැබැයි බුදු සිරිත බලන්න ඕන. පස්සක මහණුන් වහන්සේලා ප්‍රතික්ෂේප කරන්ති. ආවුසෝ කියලා වැත්නි කියන ආවුසෝ ආදී කතා කරන්ති. නිගරු වෙද්දි උන්වහන්සේ කලකිරුනේ නැහැ. හිත කිලුටුනේ නැහැ. දැන් මගේ හිත නම් කිලුටු වෙනවා. ඔබේ හිත කිලුටු වෙනවා. ඒ තැන්වලදී එහෙම මම මෙච්චර දුර ආවේ මේ ආයත පිට වෙන්න මුන්ට ඕනේ නැත්තම් මම මොකටද උදව් කරන්නේ කියලා කලකිරිලා කෝප වෙලා අපි හැරිලා යනවා. දැන් බලන්න මගේත් අනුන්ගේත් ලෝකේ හිත කලකිරෙන තැනක් කිලුටු වෙන තැනක උන්වහන්සේගේ හිත කිලුටු වෙලා නැහැ. උන්වහන්සේ ලෝකයට වඩා වෙනස්. අනිත් හැමෝම කලකිරෙන තැන, කෝප වෙන තැන, පසුබහින තැන උන්වහන්සේ හිම නොවේ. බොහෝම පරිමේයයට පිට වෙන්න ඕන කියලා හේතු වුණා නේද? මෙන්න මේ විදිහෙන් බුදු සිරිත සිහි කරගෙන ගියෝ මහ පුදුම ගුණයක් ඒ ජීවිතයේ තුල බුදු සිරිත තුල තියෙනවා නේද කියලා අත්දකින්න පුළුවන්. අන්නේ ගුණ දැන ඇති කරගත් අවබෝධය තමයි ශ්‍රද්ධාව කියන්නේ. අපිට තියෙන ශ්‍රද්ධාව නෙමෙයි. ශ්‍රද්ධාව උපදින්නේ දාට. දැන් අපිට තියෙන්නේ මේ බුදුහාමුදුරුවෝ කියන අපේ කියන හැඟීමක් විතරයි. ශ්‍රද්ධාව ඉන්න නම් අර බුදු ගුණ මෙනෙහි කරලා බලන්න ඕනේ. ඇත්තටම මේ මට වඩා ලෝකයට වඩා අති විශිෂ්ට චරිතයක් නේද? ඒකාන්තයෙන් ගුණ තියෙනවා නේද කියලා විමසලා බැලුවොත් තමයි සැබෑම විසිතුරු මිහිරි තම බුදු ගුණ භාවනාව වෙන්නේ. එතකොට ඉදීම Tamanටත් තේරෙනවා මම ඉන්න තැනයි උන්වහන්සේ ඉන්න තැනයි කොච්චර දුරස්ද. මම උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්නේ කොහොමද මෙහෙම ඉඳගෙන? මමත් උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න නම් මම උන්වහන්සේව අනුගමනය කරන්න ඕන. එහෙනම් මමත් ඒ බඳු තැන්වලදී ජීවිතයේදී උන්වහන්සේගේ බුදු සිරිත අනුගමනය කරන්න ඕන නේද කියලා පටන් ගන්නකොට අන්න බුද්ධ ශ්‍රාවකයා උන්වහන්සේව අනුගමනය කරනවා. අපේ දැනට තියෙන නාමික ශ්‍රාවක බව සැබෑ ශ්‍රාවක බව එතකොට මතුවෙන්නේ. ඉතින් බුදු ගුණය යන තමන්ගේ ජීවිත තුල වැඩෙනවා. බුදු ගුණය තමා තුල වැඩෙනවා. ඉතින් ඒක තව කෙනෙකුට කරවන්න බෑ. ඒක තමන් විසින් කරගන්න ඕන එක. ඉතින් අපට දැන් කරන්න පුළුවන්කම තියෙන්නේ බුදුහාරු වෙන මේ ගුණ වලින් යුක්තයි කියන අදහස් ටික කියවීම, ඒකට සවන් දීම. ඉතින් ඒක සැබවින්ම ඒ හැටි වටිනා දියුණු භාවනාවක් නෙවෙයි. ඒතර මොකක්වත් නැති කමට ඒක හොඳයි. ඒ නිසා අපි කිරිසක් අතරට ගියාම බුදුහාමුදුරු මේ ගුණ ඇති බැවින් මේ ගුණයෙන් යුක්තයි කියන අදහස මත කරලා දෙනවා. ඉතින් ඒක සැබවින් විමර්ශනාත්මකව සොයා බැලීම ගැඹුරට යාම ශ්‍රාවකයන් සතු. ඒක තව කෙනෙකුට කරන්න බෑ, කරවන්න බෑ. තම තමන්ගේ නුවණින් මේ පරිශ්‍රණය කරන්න ඕන. ඉතින් අදත් අපි මේ වෙලාවෙදි මේ පුරුදු විදිහට මේ බුදු ගුණ පිළිබඳව ඇහෙන ශබ්දේ පවා මෙහෙරි හිතනෙ වෙනවා. ඒ බුදු ගුණේ කියවන වචනය පවා කුසල්. ඒක බොහොම වටිනවා. සංසාරික උපකාරයක් වෙනවා. එනිසා අපි මේ වෙලාවෙ ටික බුදුරුව දෙස බලාගෙන සිතින් බුදු ගුණ මෙනෙහි කරමින් ටික වෙලාවක් බුදු ගුණ භාවනාව කෙරෙමු. නෙත්තුසවා නමස්කාර කරගෙන මේ විදිහට කියලා වැඳලා නමස්කාර කරමු. හිමින් කලබල නැතුව වේගවත් නොවේ ඒ බුදුරුව දෙස බලාගෙන සැබවින් ජීවමාන බුදුහාමුදුරුව ළඟ ඉන්නවා කියන අදහස එනකොට තමයි අපේ වචන මිහිරි වෙන්නේ, වේගය පාලනය වෙන්නේ. එනිසා කලබලයක් නැතුව බොහෝ මිහිරි හටින් ජීවමාන බුදුහාමුදුරුව ළඟයි ඉන්නේ කියන තරමේ අදහස් පහළ කරගෙන ඒ වචන භාවිත කරමු. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේට මේ ජීවිතය පූජා කරමි. පූජා පූජාවින් මම වැඳ නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ස්වාමී භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ දේශනා කොට වදාළා නව ලෝතුරා ශ්‍රී සද්ධර්මයට මේ ජීවිතය පූජා කරමි. පූජා වේවා පූජාවින්, මම වැඳ නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේගේ ආර්ය ශ්‍රාවක මහා සංඝ රුවනට මේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. පූජාවින් මම වැඳ නමස්කාර කරමි. නාගේ නමස්කාරය වේවා. අනන්ත සසර පටන් ගතවන මේ මොහොත දක්වා මාගේ සිත, කය, වචන යන සිතින් අරමුණු කරගෙන ටික වෙලාවක් බුදුගුණ මෙනෙහි කරලා ඉන්පසුව ආනාපාන සති මෛත්‍රී වෙන කැමැති පුරුදු පුහුණු කරන ලද ඕනම කර්මස්ථානයකට හිත යොමාගෙන අපි ටික වෙලාවක් භාවනාවෙන් යෙදෙමු. දැන් බුදුරජාණන් වහන්සේ හොඳින් අරමුණු කරගෙන කය හොඳට ඍජුව කෙලින් තියාගෙන මෙහෙම හිතන්න, මෙහෙම මෙනෙහි කරන්න. සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ රාගාදීන් කෙලෙස් සතුරන් දුරු කළ බැවින්ද රහසින්වත් අවුනු කරන හෙයින්ද සංසාර චක්‍රයේ අරසිඳලු බැවින් සියලු ලෝවැසියන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වන හෙයින්ද අරහං නම් වෙනසේක අරහං නම් වෙනසේක සාමී භාග්‍යවතුන් ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කටයුතු දුක්ක සත්‍ය තිරිසිඳ අවබෝධ කළ බැවින්ද ප්‍රහාණය කළ යුතුය සත්තේ ප්‍රහාණය කළ බැවින්ද රත්ත්‍යක්ෂ කළ යුතු මාර්ග සත්‍ය නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කළ බැවින්ද භාවනා වශයෙන් වැඩිය යුතු මාර්ග සත්‍ය භාවනා වශයෙන් වැඩු බැවින්ද සංඛාර විකාර ලක්කන නිබ්බාන පඤ්ඤප්ති යන පංචවිද නිය මණ්ඩලයම පරූපදේශ රහිතව අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ත්‍රිවිධ ඥානයෙන් සමන්වාගත වන බැවින්ද අෂ්ට විද්‍යාඥානයෙන් සමන්වාගත වන බැවින්ද පසලසුන් චරණ ධර්මයන්ගින් යුක්ත වන බැවින්ද විඤ්ඤා චරණ සම්පන්න නම් වනසේක විද්‍යාචරණ සම්පන්න නම් වනසේක භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ පරිශුද්ධ වූ සංඛ්‍යාත සෝබන ගමන් නැති බැවින්ද අති පරිසුද්ධ වූ සුන්දර අජරාමර සතර මග සිඳිනු ලැබුවා වූ කෙලෙස් පටලයෝ නැවත නූපදවමින් ගමන් ගත් බැවින්ද දීපංකර පාදමූලයේ පටන් බෝධි මණ්ඩලය දක්වා බෝධි මණ්ඩලයේ පටන් පරිනිර්වාණය දක්වා මෙදුම් පිළිවෙතෙහි ගමන් ගත් බැවින්ද සුගත නම් වනසේක සුගත නම් වනසේක ලෝක සමුදය වදාළ හිඳ ලෝක විදුනම් වනසේක ලෝක විදුනම් වනසේක භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අනුත්තර සීලස්කන්ධයෙන් සමන්වාගත වන බැවින්ද අනුත්තර වූ සමාධිස්කන්ධයෙන් සමන්වාගත වන බැවින්ද අනුත්තර වූ ප්‍රඥාස්කන්ධයෙන් සමන්වාගත වන බැවින්ද අනුත්තර වූ විමුක්තිස්කන්ධයෙන් සමන්වාගත වන බැවින්ද අනුත්තර විමුක්ති ඥාන දර්ශනස්කන්ධයෙන් සමන්වාගත වන බැවින්ද දිව්‍යම් බ්‍රහ්ම සිද්ධ විද්‍යාදර තිරච්චීන ආදී සියලු සත්වනි දමනය කළ බැවින්ද යක්ෂ සේනාධිපති දමනය කළ බැවින්ද අංගුලිමාල වැනි දරුණු මිනි මරුවන් දමනය කළ බැවින්ද නාලාගිරි වැනි හස්ති රාජ ධමනය කළ හිඳ සත්‍චක වෙනි නානාදික පන්දිතයින් ධම්මය කළ බැවින්ද කුණ්ඩං නම් මහතෙරුන් වහන්සේගේ පටන් අසංක ගණන් සත්වයා දමනය කළ දෙයින්ද නුත්තර පුරිස ධම්ම සාරති නම් වනසේක අනුත්තර පුරිස ධම්ම සාරති නම් වනසේක සම්භාග්‍යවතුන් ඔබ වහන්සේ මෙසේ අනන්ත අප්‍රමාණ ගුණ ඇති දෙයින් බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි Thank you.